ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
ඕනෑම වයස් කාණ්ඩයක සිටින පුද්ගලයෙකුට වගේම පුරුෂ කාන්තාභේදයකින් තොරව වැළඳෙන රෝගයක් වශයෙන් සීලියක් රෝගය හැඳින්විය හැකි. ඔස්ට්‍රේලියානු නවතම වාර්තාවන් පෙන්වා දෙන ආකාරයට සෑම ඔස්ට්‍රේලියානුවන් 70 දෙනෙකුගෙන් එක් අයෙකුම වගේ මෙම රෝගයට ගොදුරු වෙනවා. ඒ වගේම බොහෝ පිරිසක් තමන්ට මේ රෝගය පවතින බවට දැනුවත්කමක් ඇත්තෙත් නැහැ. ඉතින් මේ මාර්තු මාස 13 වෙනිදා සිට 20 වෙනිදා දක්වා තිබෙන ජාතික සීලියක් රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ සතියේ හේතුවෙන් SBS සිංහල සේවය වශයෙන් අපි මේ රෝගය හා බැඳුණු කරුණු සහ එම රෝගය සහිත පිරිස අනුගමනය කළ යුතු කරුණු පිළිබඳව අවධානයක් යොමු කරන්න හිතුවා. මේ සඳහා SBS සිංහල සේවයත් සමඟ අද දවසේදී සම්බන්ධ වී සිටිනවා මෙල්බර්න් හි සිට චමිර රණතුංග වෛද්‍යතුමන්. අයබෝන් කියලා ඔබ පිළිගන්නවා වෛද්‍යතුමනි SBS සිංහල සේවය වෙත.
අයබෝන් නේ පුනේ.
හොඳයි වෛද්‍යතුමනි, එහෙමනම් මේ සීලියක් රෝගය කියන්නේ මොකක්ද කියලා කෙටි හැඳින්වීමක් එක්කම අපි අපේ සාකච්ඡාව ආරම්භ කරමු.
මෙතන සීලියක් රෝගය කියලා කියන්නේ ග්ලූටන් සහිත ආහාර කෑමෙන් පසු ශරීරයේ ප්‍රතිශක්ත කරන පද්ධතිය, ඒ කියන්නේ ඉමුන් සිස්ටම් එක අති සංවේදී වීම නිසා ඇතිවන ආහාර ජීර්ණ පද්ධතිය සහ ශරීරයටම බලපාන රෝගයක්.
ඔව් වෛද්‍යතුමනි, මේ සීලියක් රෝගය තමන්ට වැළඳීලා තියෙනවා කියලා කොහොමද පුද්ගලයෙක් දැනගන්නේ? මේ සීලියක් රෝගය දක්නට ලැබෙන పూర్ව රෝග ලක්ෂණ මොනවද කියලත් අපි කැමැති ඔබතුමාගෙන් දැනගන්න.
ඔව්, දැනට අපි හිතන විදිහට සාමාන්‍යයෙන් කටිය 100ක් ගත්තොත් එක්කෙනෙක්ටවත් මේ සීලියක් රෝගය තියෙනවා. ඒකෙන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි ගොඩක් වෙලාවට ඒ එක්කෙනාගෙන්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් වැළඳීලා තියෙන එක්කෙනාගෙන් ගොඩක් කට්ටියට රෝග ලක්ෂණ මතුවන්නේ නැහැ. ඉතින් එම නිසා මේ රෝග ලක්ෂණ මතු වෙනකොට අපිට අඳුරගන්න ගොඩක් ලේසි. සමහර වෙලාවට ඒ රෝග ලක්ෂණ හරිම නොන් ස්පෙසිෆික් කියලා හිතනවා. එතකොට දැන් රෝග ලක්ෂණ අපි ගත්තොත් එහෙම ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධව රෝග ලක්ෂණ සහ ආහාර ජීර්ණ පද්ධතිය පිට, ඒ කියන්නේ අපි එක්ස්ට්‍රා ඉන්ටෙස්ටයිනල් කියලා කියන ඒ රෝග ලක්ෂණ තියෙනවා. ඒතර ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධව නම් සාමාන්‍යයෙන් බඩ පුරවලා දාලා වගේ, ඒ කියන්නේ බ්ලෝටින්, බඩ එළිය යනවා, ඩයරියා වගේ, එතකොට බඩ වේලිලා දාලා වගේ, කොන්ස්ටිපේෂන්, බඩ ජැවිල්ල, රිෆ්ලක්ස්, ඇසිඩ් වගේ ගතිය තියෙන පුළුවන්. ඊට පස්සේ ශරීරයෙන් පිටතට, එතකොට මේ කියන්නේ මේ අපි කියනවා මේ ආහාර ජීර්ණ පද්ධතියෙන් පිට ශරීරයේ විඩාව ගතිය, හිසේ රුධාව, සමහරට හන්දි රුධාව, නිින්ද සම්බන්ධව ගැටලු, බර අඩුවීම හෝ බර වැඩිවීම, මේ වගේ රෝග ලක්ෂණත් මේ සීලියක් ඩිසීස් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තව මේ රෝගයක් සම්බන්ධව දැන් මම මේක කියුවා මේ ප්‍රතිශක්තිකරණ පද්ධතියත් සම්බන්ධව තියෙන රෝගයක් කියලා. එතකොට සමහර වෙලාවට මේකත් එක්කම ඔය ටයිප් 1 ඩයබටිස්, දියවැඩියාව, එතකොට තයිරොයිඩ් හා සම්බන්ධ රෝග, එතකොට හන්දි රුධාව වගේ තියෙන රුමටොයිඩ් ආතරයිඩ්ස් වගේ රෝගත් මේ හා සම්බන්ධව මේ හා එක්කම කෙනෙකුට එකට තියෙන්න පුළුවන්. අපි කුඩා ළමයි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් කුඩා ළමයින්ගේ වර්ධනයේ හීනවීමක් අපි කියනවා ෆේලියර් ටු ත්‍රයිව් කියලා. ඒ වගේ දෙයක් උනත් සමහර වෙලාවට රෝග ලක්ෂණයක් හැටියට මතුවෙන්න පුළුවන් සීලියක් ඩිසීස් එකට.
ඔව් වෛද්‍යතුමනි, මේ ගැටලුවක් පවතිනවා. මේ රෝගය ඇත්ත වශයෙන්ම උපතින්ම වැළඳෙන රෝගයක්ද? ඒ වගේම මේ ගර්භණී සමයේදී මවගෙන් දරුවාට වැළඳීමේ අවධානමක් තිබෙන රෝගයක්ද කියලාත් අපි කැමතියි ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වෙන් දැනගන්න.
ඔව්, මේක සාමාන්‍යයෙන් උපතින් කියන්නේ ජාන වලින් එන රෝගයක් කියලා තමයි දැනට අපි පිළි අරගෙන තියෙන්නේ. එතකොට ඒ ජාන තියෙනවා නම්, සීලියක් ඩිසීස් සම්බන්ධව ජාන තියෙනවා නම් ගොඩක් වෙලාවට ඒක මේ ඒ රෝගය ඒ පුද්ගලයාට ගැලවෙන්න පුළුවන්. එතකොට ගර්භණීය සමයේ මවට හෝ පියාට එම ජානේ තියෙනවා නම් එතකොට ඒ ළමයාටත් ඒක ගැලවිය හැකි. හැබැයි ගොඩක් වෙලාවට ඒක පොඩි කාලෙදී මතුවන එක ගැතිය අඩු වෙනවා. මොකද මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ග්ලූටන් තියෙන කෑම ගන්න ගත්තන් පස්සේ තමයි රෝගය එළියට මතුවන්නේ.
හොඳයි, දැන් යම් පුද්ගලයෙකුට සීලියක් රෝගය පවතිනවා නම් ඒ පුද්ගලයා මොන ආහාර ගැනීමෙන්ද වැළකී යුතුවන්නේ කියලත් අපි කැමති දැනගන්න.
ග්ලූටන් තියෙන ආහාර වර්ග, එතකොට තිරිඟු, රයි, බාර්ලි සහ ඕට්, පිටි තියෙන ධාන්‍ය අඩංගු ආහාර ගත්තහම මේ රෝගය වැඩි වෙනවා. එතකොට මේකෙදී ඇත්තටම වෙන්නේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ආහාර ජීර්ණ පද්ධතියේ වැඩි වෙන ප්‍රත්‍යක්ෂ කරන පද්ධතියත් සම්බන්ධව තියෙන ප්‍රශ්න නිසා ඒවා මේ අනුභව කරාම තමයි මේ රෝග ලක්ෂණ මතුවෙන්නේ. එතකොට ඒ වගේ වෙලාවකදී ඒවා පාවිච්චි කරලා එතකොට මේ ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධව සාමාන්‍ය කියලා ඉන්ෆ්ලමේෂන් එක අපේ ආහාර අපේ ශරීරයට උරා ගන්න කොටස් වල ස්මෝල් ඉන්ටෙස්ටයින් එකේදී ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට සමහර කට්ටියට ඇනීමියා එකක් අයන් අඩුවීමක් අයන් උනතාවයක් එන්න පුළුවන් B12 උනතාවයක් එන්න පුළුවන්. එතකොට ඔය සමහරලාට මිනරල්ස් වගේ දේවල් වල උනතාවයක් නැත් එන්න පුළුවන්. ඉතින් ඒ වගේ ආහාර අනුභව කරන එක නවත්තන්න ඕනේ.
හොඳයි වෛද්‍යතුමනි, දැන් මේ සඳහා ඕස්ට්‍රේලියාව තුල පවතින විකල්ප ආහාර මොනවද කියලත් අපි කැමති ඔබතුමාගෙන් අවසාන වශයෙන් දැනගන්න.
ඔව්, ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි ඉතින් බත් ගොඩක් පාවිච්චි කරනවා. බත් වල කිසිම ප්‍රශ්නයක් නැහැ, බත් ගන්න පුළුවන්. බඩ ඉරිඟු, අල, සියලුම එළවලු හා පළතුරු, බික්කර, චීස්, කිරි, මස්, මාළු, ඕනම දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. තිරිඟු පිටි හෝ බැටර් පාන් කැබලි සමග මිශ්‍රණ වෙලා නම් ඕන වෙලාවක ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තව පාස්තා වගේ දේවල් වලින් මේක වැඩි වෙන්න පුළුවන්. එතකොට අපි තියනවා දැන් ආල්ටර්නේටිව් පාස්තාස්, ලෙජියුම් බේස් පාස්තාස් කියලා. මේ වගේ විටමින් B ප්‍රමාණයත් හොඳයි, ප්‍රෝටීනත් තියෙනවා. එතකොට ඒ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් චිප්ස් එහෙම කනවා නම් ඒකත් මේ සීලියක් ඩිසීස් වලට වැඩි වෙන්න පුළුවන්. එතකොට ඒවට තියෙන ඕල්ටර්නේටිව්ස් කේල් චිප්ස් වගේ පාවිච්චි කරන්න පුළුවන්. සෝය සෝස් ගන්නවා නම් කෑමස් මේ ප්‍රිපෙයා කරන්න ඒ වෙනුවට කොකොනට් ඇමිනෝ සෝස් කියලා එකක් තියෙනවා, ඒක පාවිච්චි කරන්න පුළුවන්. සුදු පාන් වලට වෙනුවට ග්ලූටන් ෆ්‍රී පාන් වර්ග දැනට තියෙනවා වෙළඳපොලේ, ඒවා පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට මේක අඩු වෙනවා. තව ඉන්ෆර්මේෂන් අවශ්‍ය නම් තව මේ සීලියක් ඩිසීස් ඔස්ට්‍රේලියා කියලා වෙබ්සයිට් එකක් තියෙනවා, ඒකේ ගොඩක් මේ සම්බන්ධව තියෙනවා ආහාර වර්ග පාවිච්චි කරන්න පුළුවන් දේවල්. එතකොට මේ රෝගය සම්බන්ධව දේවල් තව වැඩිදුරටත් මොන හරි කරුණු දැනගන්න ඕන නම් තමයි පවුල් වෛද්‍යවරයාව හම්බෙන්නත් කියලා මම කරුණාවෙන් මතක් කරනවා.
හොඳයි, මේ මාර්තු මාසේ 13 වෙනිදා සිට 20 වෙනිදා දක්වා තිබෙන ජාතික සීලියක් රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ සතියට සමගාමීව මේ රෝගය හා බැඳුණු කරුණු සම්බන්ධයෙන් සහ එම රෝගය සහිත පිරිස අනුගමනය කළ යුතු දේ පිළිබඳව තමයි අද දවසේදී සාකච්ඡා කරේ මෙල්බන් හි සිට අපත් සමග සම්බන්ධ වූ චමීර රණතුංග වෛද්‍යතුමන් සමග. හොඳයි, එහෙනම් වෛද්‍යතුමනි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී මේ ආකාරයෙන් SBS සිංහල සේවයත් සමග සම්බන්ධ වුණාට.
ස්තුතියි පුණ.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.